ශාන්ති 2026 6/24 උදෑසන පන්තිය මාතේශ්වරි මදුවන් ශාංශෝචිත මුරලිය 1957 මා ජගදම්බා විසින් පවසන ලද මధుර ශ්‍රේෂ්ඨ වදන් 2026 ජුනි මාස 24 වෙනි දින සිහිවටන දිනේ පන්තියේ කියවීම සඳහා මෙම කර්මශ්‍රේෂ්ඨේ කර්මය යනු සදාතනික දෙයක්. ඔබ කර්මයත් නොහළ යුතුයි. නමුත් ඔබ කර්ම යෝගීවරු විය යුතුයි. සෑම මනුෂ්‍ය ජීවාත්මයක් තමන්ගේම චරිත කොටස රඟපාන මෙම ලෝකය කර්මශ්‍රේෂ්ඨයකි. පරමාත්ම ජීවියටත් මෙහි චරිත කොටසක් තිබෙන්නමුත් ජීවාත්මෙන් ඔහු උපස් සහ මරණ චක්‍රය තුළට පැමිණෙන්නේ නැත. ජීවාත්මෙන් ඔහුගේ ක්‍රියාවන්හි ගිණුම නරක් වන්නේ නැහැ. ඔහු පවසන්නේ මා පැමිණෙන්නේ ඔය ජීවාත්ම නිදහස් කිරීමටයි. මේ නිසයි මා මුක්තිදායකයා ඔබ බන්ධනවල නිදහස් කොට මුක්තිය සහ ජීවන මුක්තිය ලබා දෙන්නා ලෙස හඳුන්වන්නේ. ඔහු ජීවාත්මය බැඳ ඇති මායාගේ බන්ධනය ගලවා ජීවාත්මය පිවිතුරු කරවයි. ඔහු පවසන්නේ මගේ යුතුකම් වන්නේ ජීවාත්මයන්ව ඔවුන්ගේ සියලුම බන්ධනවලින් නිදහස් කර ඔවුන්ව ආපසු නිවසට ගෙන යාමයි. ඔබ ලෝකයේ සදාතනික නීති සහ ආචාර ධර්මද වටහා ගත යුතුයි. මෙම මනුෂ්‍ය ලෝකයේ වර්ධනය වන්නේ කෙසේද? එමෙන්ම අඩුවන කාලයක්ද තිබේ. එය වර්ධනය වන නිසා එය අඛණ්ඩව වර්ධනය වනවා නොවේ. නැහැ, එය අඩුත වෙයි. මේ ලෝකයේ සෑම දෙයක්ම පාලනය වන්නේ නීතියකින්. ඔබගේ ශරීරද නීතියක් තිබේ. පළමුය ලදරුවෙක්, ඉන් පසුවය දරුවෙක් වෙයි. පසුව තරුණයෙක් සහ මහළුවියට පත් වෙයි. එය විගසින් මහළු වන්නේ නැහැ. මහළු වන අතර සිරුර දිරාපත් වෙයි. එබැවින් සෑම දෙයක්ම වර්ධනය වී ඉන් පසුවේ අවසානයට පැමිණේ. මේ නීතියක් මේ ආකාර ලෝකයේ පරම්පරාවලට නීතියක් තිබෙනවා. ඔබගේ ජීවිතයේ අවදි තිබෙන අතර ඔබගේ උපත්වලද අවදි තිබේ. තවද නොකඩවා පැවති ඇති පරම්පරාවලද අවදි තිබේ. මේ අන්දමට සියලු ධර්මතාවයන්ට අවදි තිබේ. වඩාත්ම බලවත් ධර්මය වන්නේ ප්‍රථම ධර්මයයි. ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් පැමිණනේ වාට ඇත්තේ අඩු බලයකි. බෙදීම සඳහා ධර්මය, පැවතීම සඳහා ධර්මය, සෑම දෙයක්ම නොකඩවා සිදුවන්නේ නීතියට අනුවයි. මේ සියලුම දේවල් වටහා ගත යුතුයි. මේ අන්දමට පරම්පියාද පවසන්නේ මටද මෙහි චරිත කොටසක් තිබෙනවා. මමද ජීවාත්මයක්. පරමාත්ම දේවයන් වන මම වෙන දෙයක් නොවෙයි. මාද ජීවාත්මයක්. නමුත් මගේ වගේම ඉතා ශ්‍රේෂ්ඨයි, එමෙන්ම උසස්ම වෙයි. මේ නිසයි මාව පරමාත්ම දේවයන් ලෙස හඳුන්වන්නේ. ඔබ ජීවාත්මයක් වන සේම මාද ඒ වගේමයි. ඔබ මනුෂ්‍ය ජීවයක් වන නම් අයුරින් ඔබගේ දරුවාද මනුෂ්‍ය ජීවයකි. මෙහි කිසිදු වෙනසක් නැහැ නේද? එබැවින් මමද ජීවාත්මයක්. ජීවාත්මතර වෙනසක් නොමැත. නමුත් අපගේ වගේම අතර විශාල වෙනසක් තිබේ. මේ නිසයි අනෙක් සියලුම අයගේ වගකීම් වලට වඩා මගේ වගකීම වෙනස් වෙන බව කියන්නේ. මම එක සීමිත ධර්මයක නිර්මාතෘවරයෙක් නොවේ. මම ලෝකයේ නිර්මාණකරුයි. නමුත් අනෙක් අය ඔවුන්ගේ ධර්මයේ නිර්මාණකරුවන්ය. එම ජීවත් ඔවුන්ගේ කාලයේ ඔවුන්ගේ කාර්ය සිදු කරන ආකාරයටම මම මගේ කාලයේ පැවෙනවා. මගේ වගකීම අසීමිතයි, පුළුල්ය. මගේ වගකීම අද්විතීයයි, එමෙන්ම අසහායයි. මේ නිසයි මෙසේ කියන්නේ. ඔබගේ කාර්ය අද්විතීයයි. ඔහු සර්ව බලධාරියා ලෙසත් හඳුන්වනවා. වඩාත්ම බලවත් කාර්ය වන්නේ සියලුම ජීවාත්මයන් මායාගේ බන්ධනෙන් නිදහස් කර නවලෝකයේ අංකුරය පැලකිරීමයි. මේ නිසා ඉංග්‍රීසියෙන් ඔවුන් හඳුන්වන්නේ හෙවන්ලි ගෝඩ් ෆාදර්, දිවියම දෙවිපියාණන් ලෙසයි. ක්‍රිස්තුතුමා හඳුන්වන්නේ ක්‍රිස්තියානි ආගමේ පියා ලෙසයි. ඔහු දිවියමේ දෙවි පියාණන් ලෙස හඳුන්වන්නට නොහැක. පරමාත්ම දෙවියන් උත්තරීතර ජීවාත්මය දිව්‍ය ලෝකේ ස්ථාපිත කරන කෙනාය. එබැවින් දිව්‍ය ලෝක යනු ලෝකයක් නේද? දිව්‍ය ලෝකයේ ධර්මයක් නොවේ. එබැවින් ලෝකය ස්ථාපිත කරන ඒ කායන කෙනා ඔහු වන අතර එම ලෝකයේ තිබෙන්නේ එක ධර්මයක් සහ එක රාජධානියකි. සියලුම පදාර්ථ පරිවර්තනය වී තිබෙන අතර මේ නිසයි ඔහු දිව්‍යමය දෙවි පියාණන් ලෙස හඳුන්වන්නේ. දෙවනුව මෙවන් කියමනකි, දෙවියන් සත්‍යයි. එසේනම් සත්‍යනු කුමක්ද? සත්‍ය තිබෙන්නේ කුමක්ද? මෙයත් වටහා ගත යුතු දෙයක්. සමහරු සිතන්නේ සත්‍ය කතා කරන අය දෙවියන් බවය. පරමාර්ථ දෙවියන් යනු වෙන දෙයක් නොවේ. නමුත් කෙනෙක් සත්‍ය පමණක් කතා කළ යුතුයි. නමුත් නැහැ, දෙවියන් සත්‍යයි යන්නේ අර්ථ වන්නේ පරමාත්ම දෙවියන් පැමිණ අපට සෑම දෙයක් ගැනම සත්‍ය ප්‍රවසූ බවයි. දෙවියන් සත්‍යයි යනු පරමාත්ම දෙවියන් අපට සත්‍ය පවසන බවයි. සත්‍ය තිබෙන්නේ ඔහුට පමණයි. මේ නිසයි ඔහු දැනුමින් පිරිපුන් කෙනා ලෙස හඳුන්වන්නේ. දැනුමේ සාගරය, ආනන්දේ සාගරය, දෙයෝ දනි. එබැවින් ඔහු දන්නා යම් දෙයක් අනිවාර්යයෙන්ම තිබෙනවා. එසේනම් ඔහු දන්නේ එම තොරතුරු මොනවාද? මේ කෙනා යමක් සොරකම් කළා. දෙයෝ දනි නොවේ. ඔහු සියල්ල දන්නා. නමුත් ඔහුගේ ප්‍රශංසාව පදනම් වී ඇත්තේ වැටි ඇති අපගේ ලෝකයේ නැවතත් ඉහළ නංවන්නේ කෙසේද මතයි. ඔහු මෙම චක්‍රය පිළිබඳ සෑම දෙයක්ම දන්නවා. මේ නිසයි දෙයියෝ දනි කියා කියන්නේ. ඉතින් පරමාර්ථ දෙවියන් ප්‍රශංසා කරන්නේ මේ ආකාරයට වන අතර ඒ මනුෂ්‍යයන්ගේ ප්‍රශංසාවෙන් වෙනස්ය. මන්ද ඔහුගේ දැනුවත් බව සම්පූර්ණයෙන් වෙනස් නිසා. මනුෂ්‍යයන්ගේ දැනුවත් බව සීමිතයි. මනුෂ්‍යයන් දන්නා දේවල ආයුෂ කෙටි බවත් පරමාර්ථ දෙවියන් ගැන ඔවුන් පවසන්නේ ඔහු සියල්ල දත් බවයි. ඉංග්‍රීසියෙන් එයට මෙසේ කියයි, knowledge full. එනම් ඔහු සියල්ල ගැන දන්නා කෙනාය. එනම් සෑම දෙයක් ගැන දන්නා ඒකායන කෙනාය. සත්‍ය ගැන දැනුවත් විය හැක්කේ සියල්ල දත් ඒකායන කෙනාට පමණයි. සෑම දෙයක් පිළිබඳව නිවැරදි දැනුම තිබෙන කෙනාට පමණයි. එය සියලු දෙනාට ලබා දිය හැක්කේ. ඔහුට දැනුම තිබෙන නමුත් ඔහු ඒ කිසිවෙකුට ලබා නොදෙන්නේ නම් අපරින් නැති ප්‍රයෝජනය කුමක්ද? එවිට ඔහු දැනගෙන සිටියාදෙන්? නමුත් නැහැ. ඔහු සියල්ල දැන සිටීමෙන් අපට යම් ප්‍රයෝජනයක් ලැබී ඇත. මේ නිසයි අපි ඔහුගේ සුදුසුකම් ගැන ප්‍රශංසා ගයන්නේ. අපි ඔහු පසුපස හඹා යනවා. යමක් සිදුණු ඕනෑම විටක අප කියන්නේ, අහෝ දෙවියනි, දැන් ඔබ මෙය කරන්න, කාරුණිකවන්න, අනුකම්පා කරන්න, මගේ දුක ඉවත් කරන්න. ඉතින් අපි ඔහුගෙන් මේ ඉල්ලනවා නේද? අපට ඔහු සමග යම් සම්බන්ධතාවයක් තිබෙන නිසයි අපි ඔහු ඒ ආකාරයට සිහි කරන්නේ. ඔහු අපට යම් උපකාරයක් සිදු කර ඇතිසේ ඔහු අප වෙනුවෙන් කිසිවක් සිදු කර නොමැතිනම් අපි ඔහු වෙනුවෙන් වෙහෙසවන්නේ ඇයි? අපහසු අවස්ථාවකදී යම් කෙනෙක් ඔබට පිහිට වූට ඔබගේ හදවතින් මෙම හැඟීම ඇති වෙයි. අපහසු අවස්ථාවක මෙම කෙනා මට බොහෝ උපකාර කළා. අවශ්‍ය වේලාවකදී ඔහු මාව ආරක්ෂා කළා. එබැවින් ඔබගේ හදවත තුළ ඔහු කෙරෙහි සෙනෙහස තිබේ. ඒ අන්දමෙන්වත් පරමාර්ථ දිවියන් කෙරෙහිද අවශ්‍ය වේලාකදී ඔහු ඔබට උපකාර කිරීමේ එම සෙනෙහස ඔබ තුළ තිබේ. කෙසේ වෙතත් යම් පුද්ගලයෙකුට කිසියම් යහපතක් සිදු වූ විට එය දෙවියන් සිදු කළ බව, පරමාත්ම දෙවියන් ක්‍රියා කරන්නේ ඒ අන්දමින් කියා ඔබ නොකියයි. ඔහුගේ කාර්ය ශ්‍රේෂ්ඨයි. ඔහුගේ කාර්ය ලෝකයේ උදෙසායි. එය මුළු ලෝකය හා බැඳී තිබේ. යම් කෙනෙකුට මුදල් ටිකක් ලැබෙන විට එය පරමාර්ථ දිව්‍යයන් සිදු කළා නොවේ. එය අපගේ හොඳ ක්‍රියාය. එබැවින් එම හොඳ ක්‍රියාවන්හි ඵලය අපට ලැබෙයි. හොඳ සහ නරක ක්‍රියාවල ගිණුම තිබේ. අපට යකණ්ඩව ලැබෙයි. නමුත් පරමාර්ථ දිව්‍යයන් පැමිණ අපට උගන්වා ඇති ක්‍රියාවල ඵලය වෙනම එකකි. ඔබගේ බුද්ධියේ පදනමට අනුවත් තාවකාලික සතුට ලැබෙයි. ඔහු අපට ලබා දී ඇති දැනුම අපට සෑම කාලෙකම සතුට ලබා දෙයි. එබැවින් පරමාර්ථ දෙවියන්ගේ කාර්ය වෙනම එකකි. මේ නිසයි මෙවන් කියමනක් තිබෙන්නේ. මා පැමිණ ඔබට ක්‍රියා පිළිබඳ සැබෑ දැනුම උගන්වනවා. එය හඳුන්වනු ලබන්නේ කර්ම යෝගාව ශ්‍රේෂ්ඨයි කියාය. මේ දී ක්‍රියාත්තරීම හෝ ඔබගේ නිවසත් තැරීම් පිළිබඳ ප්‍රශ්නයක් නැත. මා සරලව ඔබට ලබා දෙන්නේ ඔබගේ ක්‍රියා ඔබට පිවිතුරු කරගත හැකි අන්දම් පිළිබඳ දැනුමයි. එබැවින් ඔබ ඔබගේ ක්‍රියා පිවිතුරු කරගත යුතුයි. ඔබ ඒවා අත්හළ යුතු නැහැ. ක්‍රියා සදාතනිකයි. මෙම කර්ම ශ්‍රේෂ්ඨය සදාතනිකයි. මනුෂ්‍යයන් සිටිනේ කොතනද එතර ක්‍රියාද තිබේ. නමුත් ඔබගේ ක්‍රියා ගිලුම උදාසීන වන ආකාරයට ඔබට එම ක්‍රියා ශ්‍රේෂ්ඨ කරගත හැකි වන්නේ කෙසේද කියා මා පැමිණ ඔබට උගන්වනවා. උදාසීන ක්‍රියා අකර්ම යනු ඔබ කිසිම නරකක් රැස් කර නොගැනීමයි. පරමාත්ම පියා පවසන්නේ මා මෙම කෙටි සංගම යුගයේදී මෙම භෞතික ලෝකයට පැමිණියේ ඔබ වෙනුවෙන්ම පවණයි. එබැවින් අඩුම තරමින් කෙතරම් වේලාවක් තිබෙනවාද ඔබට ඇති කෙටි කාලයේදී මා ගැන සිතන්න. ඔබ දැන් බාබාට අයත් බැවින් අඩු තරමින් එම කාලයේදීවත් පිවිතුරු රැඳී සිටින්න. එවිට ඔබ කෙතරම් ප්‍රතිලාභයක් හිමි කරගෙන තිබේද යත් ඔබට වෙහෙස වී වැඩ කිරීමට සිදු නොවේ. දැන් ටිකක් උත්සාහ දැරිය යුතුයි. හැකි කුමන හෝ ආකාරයකින් ඔබට මිය යාමට සිදු වුණත් පිවිතුරුව රැඳී සිටීමට පොරොන්දු වන්න. අදිෂ්ඨානය ඇති කරගන්න. ඔබගේ ධාරණාව පවත්වා ගැනීමට පූර්ණ උත්සාහය දෙන්න. පරම්පියා ඔබට බොහෝ පැහැදිලිව පවසන්නේ මෙම කෙටි කාලයේදී සරල උත්සාහ දරන්න. වෙනත් කිසි දෙයකට මා ඔබ ලවා උත්සාහ දැරීම සිදු කරන්නේ නැත. ඔබට ලැබෙන දේ සමග සසඳන විට උත්සාහය සුළු දෙයකි. නොකඩුවා මෙසේ පමණක් නොකියන්න. මා මේක කරන්නම්. මා අරග කරන්නම්. ලෝකයා කුමක් කියයිද? අර කෙනා කුමක් කියයිද? අහෝ, ලෝකයා කුමක් කියයිද? එය නිකම්ම පසෙකට දමන්න. දැන් මේ ලෝකය අවසන් වීමටයි යන්නේ. දැන් මරණය තිබෙන්නේ ඔබගේ අත ළඟයි. මෙහිදී ඔබ නිර්මාණය කර ඇති කුමන හෝ විශාල සහ සංකූල දේවල් සියල්ලක්ම නිෂ්ඵලයි. පරම්පියා දැන් පවසන්නේ දැන් එම නිෂ්ඵලත්වය අත්හරින්න. ඔබගේ ශාරීරික ජීවිකා වෙනුවෙන් ඔබට අවශ්‍ය දේ ඔබට කළ හැක. ඔබගේ නිර්මාණය සමග ඔබට ඇති ගිණුම් කුමක් වුණත් ඔබය පමණක් කළ යුතුයි. මා ඔවුන් රැකබලා ගන්නේ නැහැ. ඔබ ඔවුන්ව රැකබලා ගත යුතුයි. අවස්ථාවේ වන්නේ කුමක්ද? මා ඔබ ඉන් නිදහස් කරනවා. නමුත් ඔබ දැන් නිර්මාණය කරගන්නා අතිරික්තය ගැන එය නොකරන ලෙස මා ඔබට කියනවා. මන්ද දැන් සියල්ල කඩා වැටීමට යනවා. එබැවින් ඔබ අනවශ්‍ය ලෙස ඔබගේ කාලය අපතේ හරින්නේ කුමටද? මේ සියලුම පලක් නැති සංකූලතා නිසා ඔබ දුක් විඳිනවා. ඒ සියලුම සංකූලතා වලින් ඔබ නිදහස් වන්නේ කෙසේද? මා ඔබට පවසන්නේ මෙයයි. නමුත් ඒ තිබියදී ඉඳගෙන බොහෝ නිදහසට කාරණා ලබා දීම ඔබ මෙසේ කරන්නේ කෙසේද? එවිට පරම්පියාද මෙසේ පවසනු ඇත. බලන්න, ඔබ සිජුවම ඔබගේ අතැඟිල්ල මට නොදෙන්නේ නම්, ඔබ මට ඔබගේ අත නොදෙන්නේ නම්, එවිට මා ඔබ නාසේ නල්ලාගෙන මා සමග රැගෙන යන්නෙමි. ඔබ නාසේ නල්ලා ගන්නේ නම් ඔබගේ හුස්ම හිරවෙයි. එවිට ඔබට දුක දැනී ඔබට දඬුවම් විඳීමට සිදුවේ. මේ නිසයි ඔබට මෙසේ පවසන්නේ, ඔබගේ අත ඔහුගේ අතරදී සිජුවම ඔහු සමග යාමට කාලය දැන් පැමිණ තිබේ. ඔබ මා සමග සිජුවම කෙලින්ම නොයන්නේ නම් එවිට ඔබගේ නාසය මගේ අතරෙයි. එවිට සිදුවන දේ බලන්න. එවිට ඒ වෙලාවේ කිසි දෙයක් කළ නොහැක. ඔබට කිසි දෙයක් කිරීමට නොහැකි වනු ඇත. මේ නිසයි පියා පවසන්නේ, දරුවනේ දැන් මට අයත්වන්න, මා වෙතට එන්න, මට සවන් දෙන්න. ඒ තිබී ඔබ කිසිවක් නොකරන්නේ නම් එයට විශාල ලෙස දඬුවම් ලැබේ. කිසි දෙයක් නොදන්නා අයට එය වෙනමම කාරණාවකි. නමුත් දන්නා අයට, මේ අසුන්ගෙන සිටින අයට, මෙයට සවන් දී ඒ තිබියදී නොසලකිලිමත් වන අයට ඔවුන් වෙනුවන් කිසිවක් කළ නොහැක. දහගුණයක ලාභයක් තිබෙන සේම දස ගුණයක පාඩුවක්ද තිබෙයි. මේ නිසයි මෙසේ කියන්නේ, ඔබගේ පාඩුව හොඳින් අවබෝධ කරගන්න, ඔබගේ බුද්ධිය හොඳින් විවර කරගන්න, ඔබගේ බුද්ධිය යෝගාව පරම්පියා සමඟ සම්බන්ධ කරගන්නේ නම් ඔබට බලය ලැබෙයි. එබැවින් මේ සියලු දේවල් වටහා ගන්න, අමතක නොකරන්න, දැන් ගෙවි යන කාලය හඳුනා ගන්න, ඔබගේ දෑස් විවර කරන්න, ඔබගේ බුද්ධිය විවර කරගෙන මෙම කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න, ඔබගේ භාග්‍ය සම්පූර්ණයම විවර කරගන්න. මෙවන් කියමනකි. ඇසුර කෙබඳුද ඔබ වර්ණවත් වන පාටත් එබඳුය. එබැවින් කෙනෙකුට සම්පූර්ණ ධාරණාව නොමැති විට, එවිට ඔබ මායාගේ ඇසුරෙන් වර්ණයෙන් පැහැගන්නේ. මේ නිසයි මෙසේ කියන්නේ, නරක දෙයට සවන් නොදෙන්න, නරක දේ නොදකින්න, නරක දේ කතා නොකරන්න, කිසිවෙකුට පාඩුවේ ඉන්නට නොදෙන ඇතැම් දුෂ්ට අය මෙහි පවා සිටිනවා. එවිට ඔවුන් එකිනෙකාගේ බලපෑමට හසුවෙයි. මේ නිසයි ඇසුරේ බලපෑමෙන් තමන්ව ආරක්ෂා කර ගැනීමට කියා ඔබට කියන්නේ. ඇසුරේ බලපෑම තිබෙන්නේ මෙහි නොවේ. පිටත පමණක් කියා නොසිතන්න. නැහැ, මෙහි පවා. ඔවුන් දිගටම වටේ සැරිසරයි. මන්දේ ඔවුන්ගේ රාජධානිය නොවේද? මේ නිසයි පියා පවසන්නේ, ඔබගේ ආරක්ෂාවේ පලිහ හොඳින් පැනද සිටින්න. ඔබගේ ආරක්ෂක පලිහ වැඩ සිටින්නේ නම් මූනිස්සම ඔබට නොයදේ. යෝගාව ආරක්ෂක පලිහ වන අතර අසිපත වෙන්නේ දැනුමය. මෙම ආයුධ දෙක ඉතා හොඳින් ආරක්ෂිතව ඔබ සමග තබා ගන්න. මෙවන් කියමනක් තිබේ, යමක් කරන අයට හි ප්‍රතිපාලේ ප්‍රතිලාභෙන් ලැබෙයි. මෙයත් ඔබගේ අනාගත ප්‍රතිලාභය නිර්මාණය කර ගැනීමේ කාරණාවකි. ඔබ මෙහිදී ඔබගේ ප්‍රතිලාභය අත්විඳින්නේ නැත. නැහැ, ඔබ මෙහිදී යම් කිසි ගුරු කෙනෙක් ලෙස අසුන්ගෙන සිටින්නේ නැත. මේ සියලුම දේවල් ඔබට පහදා දෙන්නේ වැරදි වැටහීමක් ඇති නොවන ලෙසයි. එබැවින් මේ සියලුම දේවල් ඔබගේ අවධානයේ තබාගෙන තමන්ව ආරක්ෂිතව තබා ගන්න. ඔබ මෙහිදී කිසිම වියදමක් ගැන කතා නොකළ යුතුයි. මේ සියලු වියදම් අන්නාගේ යහපත වෙනුවෙන් භාවිතා කළ යුතුයි. මේ සෑම සියලු සතයක්ම මෙම කාර්ය වෙනුවෙන් භාවිතා කළ යුතුයි. අච්චා, ප්‍රවේශමේ නැඳී සිටින මිහිරිතම ඉතා හොඳ දරුවන්ට බාප් දාදා සහ අපගේ මම්මාගේ සෙනෙහ ස්මරණය සහ සුබ උදෑසනක් වේවා. ප්‍රශ්නය, මම්මා ඇවිදින විට සහ එහෙම යන්නේ අතර අප යෝගාවේ ඉහළ ස්ථිතියක ස්ථාවරව රැඳී සිටින්නේ කෙසේද? පිළිතුර: ඇත්ත වශයෙන් අපගේ ජීවිතය ස්වභාවික යෝගාවේ එකක් විය යුතුයි. මන්ද යෝගාවයනු විශ්වාසයයි. එබැවින් විශ්වාසයේ ස්ථිරව තබාගෙන ප්‍රායෝගික අන්දමින් එහි ප්‍රතිමූර්තියක් වන්න. එම විශ්වාසයේ ප්‍රතිරූපය ස්වරූපයක් වී ඔබගේ භෞතික ඉන්ද්‍රයන් මගින් ක්‍රියා සිදු කරන්න. ඔබගේ භෞතික ඉන්ද්‍රයන් ලවා නොකඩවා ඕනෑම ක්‍රියාවක් සිදු කරන නමුත් ඔබ සතුරේ ප්‍රතිමූර්තියක් වීමේ එම ස්ථිතියේ මුසු වී රැඳී සිටිය යුතුයි. ඔබගේ මුහුණ සතුරේ ප්‍රතිමූර්තියක් සහ විනෝදාත්මක ලෙස සෑම විටම දිස්විය යුතුයි. කිසිදු අපවිත්‍ර හෝ පාපකාරී ස්ථිතිල් නොතිබිය යුතුයි. අභ්‍යන්තර සෙනෙහසේ ස්ථිතිය පරමාර්ථ දෙවියන්ගේ අතීන්ද්‍රිය සතුරේ රැඳී සිටින්න. එවිට ඔබට කිසිදු අපවිත්‍ර හෝ පාපකාරී ස්ථිතිල් ඇති නොවේ. පිවිතුරු භූමියක කුමන ස්ථිතිල් පැන නැගුණත් ඒවා මිනිසුන්ගේ යහපත සහ තමන්ගේම ප්‍රගතිය වෙනුවෙන් වෙයි. මෙය ඔබට අවශ්‍ය වේලාවකදී බොහෝ සේ උපකාරී වන මිහිරි මනෝස්ථිතියකි. මිහිරි සහ පිවිතුරු ජීවිතයක් නිර්මාණය කර ගැනීමට ඔබට මෙම සරණමය අවස්ථාව තිබෙන්නේ මෙකල පමණයි. එබැවින් එවන් ස්ථිතියක් නිර්මාණය කර ගැනීමට ටිකක් උත්සාහ දරන්න. අප යෝගාවේ අසුන් ගන්න විට අපට කිසිම මන්ත්‍රයක් වන්දනා කිරීමක් හෝ අභ්‍යන්තර මැතිරිල්ලක් නැත. භක්ති මාර්ගයේ සමහරු ඇතුළාන්තයෙන් යාඥා කරයි. ඔවුන් මාලාවේ පබළු භ්‍රමණය කරයි. ඔවුන් තමන් ඉදිරියේ ප්‍රතිමාවක් තබාය මත මල් තබයි. ඔවුන් මේ සියල්ල සිදු කරන්නේ තම ඇතුළාන්තයෙන් වන අතර මේ හැඳින්වන්නේ මනසින් වන්දනා කිරීම ලෙසයි. කෙසේ වෙතත් අපගේ යෝගාවේ අප සරලව අපගේ ආත්ම ස්වરૂපයේ ස්ථාවර වී සතුරේ ප්‍රතිමූර්තියක් වෙයි. අපගේ මනස ඇතුළුව සියලුම භෞතික ඉන්ද්‍රියන් අපි පාලනය කරගන්න අතර ඒකාග්‍රතාවයට පත් වී දේවමය සතුරේ ප්‍රතිමූර්තියක් බවට පත් වෙනවා. මේ සඳහා යෝගා වෙනුන් අපගේ කාලය පෞද්ගලිකව අපි නියම කරගන්නවා. අප අසුන්ගෙන එකම වේලාවය පුහුණු ගන්නවා. අප සරලව සියලු දාර දේවලින් අපගේ සම්බන්තා බින්දමා අව්‍යක්ත සමග සමිතාවයක් ගොඩනඟන අතර එවිට සිහි කිරීම පහසු වෙයි. අච්චා වරදානය, ඔබ බාග්දාදාගේ ඇසුරේ සිටීමෙන් දුර සිට මායාව සිහිසුන් කොට මායා පරාජය කරන සහ ලෝකයේ ජයගන්නා කෙනෙක් වේවා. බබය විස්තර කරනවා. ඔබ පරම පියාට ආදරණීය වන ආකාරයෙන්ම පියා ඔබගේ සහකරු බවටත් පත් කරගන්න. එවිට මායා දුර සිටම සිහිසුන් වෙයි. ආරම්භයේ ඔබ සිදු කළ මෙම පොරොන්දුව මා ඔබ සමග ආහාර ගන්නම්. මා ඔබ සමග අසුන් ගන්නම්. මා ඔබ සමගින් මගේ ජීවාත්මය සසන්නම්. මෙම පොරොන්දුවට අනුව ඔබගේ දවසේ සියලුම ක්‍රියාකාරකම් පියා සමග සිදු කරන්න. එවිට මායාට ඔබට බාධා කිරීමට නොහැකි වේ. ඇගේ විනාශය සිදු වේ. එබැවින් සෑම විටම ඔබගේ සහකරු ඔබ සමග තබා ගන්න. ඔබගේ ඇසුරේ බලයෙන් සහ ඔහුගේ හමුවීම තුළ ගිලී යාමෙන් ඔබ මායා පරාජය කරන්නෙක් සහ ලෝකය ජයගන්නෙක් වෙයි. පාඨය: ඔබගේ උසස්ම ආකල්පෙන් ඔබගේ ගෘහයේ තත්ත්වය වෙනස් කරගන්න. අව්‍ය සංඥාව: නිරන්තරයෙන් ප්‍රබෝධවත් සිටීමට පහසු ස්වභාවයක් ඇතිව දරා ගන්න. ඔබගේ අව්‍යත ස්ථිතියේ කැඩපත පිරිසිදුව සහ පැහැදිලිව තබා ගැනීම සඳහා කාරණා තුනකට අවධානය යොමු කරන්න. පහසු බව, ශ්‍රේෂ්ඨත්වය සහ දරා ගැනීම. තුනෙන් එකක් හෝ නොමැතිනම් එවිටම අඩුවේ පැල්ලමක් කැඩපතේ දිස්සේ. එබැවින් ඔබ කුමන කාර්යයක් සිදු කළත් ඒ සාමාන්‍ය බව දිස් නොවිය යුතුයි. සාමාන්‍ය බව ශ්‍රේෂ්ඨත්වයට පරිවර්තනය කරන්න සෑම කාර්යයකම දරා ගැනීම තිබිය යුතු අතර ඔබගේ වදන්වල පහසු බව ධාරණය කරගන්න. එවිට ඔබගේ සේවය තුළ සාර්ථකත්වය දිස් වෙයි. ඕම් ශාන්තිය.